Honorable Keynes Nelson, you have 2 minutes.
Garu Mulasana Mantri Tumani, Labicha Kale, Bobaketi Kalea, Mage Katavama, Sabahagata Karanoa, Hansat Katakaranoa, Visheshem, Medahanamin Sanso, the Negana, Adas, Idripatkaran, Tirinekare, Divangata Jayaja Vadana, Janadipatuma, Etuma, me Hatate, Hadapu, Haim, Pahaka Balea Karagena, මේ හදපු විවස්ථාව එදා බොහෝ දෙනෙක් මේක වැරදි විදියට දැක්කා හැමෝටම උමනා වෙලා තිබුණේ මේ විවස්ථාව සංශෝධනය කරන්න දැන් විශේෂයෙන්ම මේ ගරු සභාවේ මම දැක්කා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන තමයි විශේෂයෙන්ම කතා කරේ ඇත්තටම ඒ දීගේ හරියන්නේ නැහැ කියලා එදා අපි දැක්කා ඒ දීගේ හරියන්නේ නැහැ කියලා දැකලා තමයි එදා එක්සත් ජාතික පක්ෂයෙන් 2014 යහපාලන ආණ්ඩුව හදන්න හදනකොට එදා ඒ ආණ්ඩුවෙන් අපි ඉවත් වුණේ ඒ දීගේ හරියන්නේ නැති නිසා දැන් ඒ දීගේ හරියන්නේ නැත්තේ මේ 19 20ද කියලා නෙවෙයි මෙතන අදාළ වෙන්නේ දැන් අද ගත්තම පහුගිය ජනාධිපති මැතිවරණයේදී මේ රටේ ජනතාව 69 ලක්ෂයක් ඡන්දේ දීලා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පත් කරගත්තා. දැන් ඒ ආණ්ඩුවේම අගමැති ධූරය ඔබවන්නේ අපේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා. දැන් මම දකින්න විදියට මේ 20ද 19ද නෙවෙයි. දැන් හොඳ කණ්ඩායමක් ඉන්නවා. දැන් එදා ඒ දීකේ හරි ගියේ නැහැ. එදා ඒ දීකේ හරි ගියපු නැති නිසා තමයි දෙන්න දෙපැත්තට ඇදලා එදා මේ යහපාලන ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අසාර්ථක ආණ්ඩුවක් බවට පත් වුණා. දැන් මිත්‍රෝනි ගරු මන්ත්‍රීතුමනි එදා අධිකරණයේ ස්වාධීනත්වයේ ගෞරවය අභිමානය ආරක්ෂා වුණේ මේ 19 වෙනි සංශෝධනයේ රටේ ක්‍රියාත්මකුන් නිසා. පොළොන්නරුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හිටපු එතුමා කාලයක් යනකොට
කාලය අවසානයි
මන්ත්‍රීතුමා. වත්මන් හිටපු අග්‍රාමාත්‍යතුමාට කිව්ව ආකාරයටම අවුරුදු විනාඩියක් දෙන්න අවුරුදු 3ක් යනකොට එතුමාට උදව් කරපු රනිල් වික්‍රමසිංහ මහත්තයා එළියට ඇදලා දාලා එතුමාව පොළොයට වළ දාන්න හදපු වත්මන් නගමැතිතුමා මේ රටේ අගමැති කරා. හැබැයි අධිකරණයට එදා හයිය තිබුණා බලය තිබුණා ඒ ගෞරවය අභිමානය ආරක්ෂණය නැවත විසරු පාර්ලිමේන්තුව කැඳවලා ඒ ගත්ත තීන්දුව වැරදි කියලා විධායකයාට කිව්වා නැවත පාර්ලිමේන්තුව කැඳවලා ඡන්දයක් තියන අගමැතිවරයා පත් කරන්න කියලා. ඉතින් ඒ නිසා මම හිතනවා මේ 19 වෙනි සංශෝධනයේ 20 වෙනි සංශෝධනයේ අද මේ ගැන කතා කරනවට වඩා විශේෂයෙන්ම මේ උත්තරීතර පාර්ලිමේන්තුවට විනාඩියක් දෙන්න ගරු මන්ත්‍රීතුමනි මේ උත්තරීතර පාර්ලිමේන්තුවට ඡන්දෙන් පත් වෙච්ච
කාලය අවසානයි
සියලු දෙනාගේම යුතුකමක් තියෙනවා අද මේ රටේ ඉන්න ජනතාව බලන් ඉන්නේ මේ 20ද 19ද කියලා නෙවෙයි අද මේ රටේ ජනතාව දුක් විඳිනවා අද වේලක් කාලා වේල් දෙකක් දත් පිට කන කාලයක් උදා වෙලා තියෙනවා ඉතින් ඒ නිසා මේ රට ඉස්සරහට ගෙනියන්න නම් මේ විවස්ථාව සංශෝධනයට කලින් මේ රටේ ජනතාවට සහන ටික ලබා දෙන්න වෙනවා මීට වසර
කාලය අවසානයි
මාස 11කට
Kanchana Vijayasekara, you have 8 minutes.
Sudhi Garumula Sundu Mantri Tumani Saturno Adavase Visheshem Visivini Vyasta Sanshodane Pilibandava Vivade Patinavastave Isanda Vachana Kipa Katakara Navastava Labim Pilibandu Garumula Sundu Mantri Tumani Api Hatate නිර්මාණයේ වෙච්ච ව්‍යවස්ථාව මීට පෙර 19 වෙනි 19 වතාවල් 19ක් මේ පාර්ලිමේන්තුව තුල සංශෝධනය කරලා තියෙනවා. ඒ සංශෝධන 19න් සංශෝධන 18ක්ම සිද්ධ කරලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු මුල් වෙච්ච අවස්ථාවල. පසුගිය පාර්ලිමේන්තුවේ පෙරත් අපි දැක්කා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා පහුගිය අවුරුදු 5 මෙරටේ සෑම ක්‍රියාවලියක්ම ආපස්සට ගෙන යන්න මේ ව්‍යවස්ථා සංශෝධනය කොයිතරම් දුරට දායක වුණාද කියලා. මට පෙර කතා කරපු අද උදේ කතා කරපු අපේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අනුර කුමාර දිසානායක මැතිතුමා කිව්වා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සුදුසු නායකයන් දෙපළ තුලින් පරීක්ෂණයට ලක් වුණා නම් මීට වැඩිය හොඳ ප්‍රතිඵල ලබා ගන්න තිබුණා කියලා. දැන් අපි අහන්න කැමති කරු මූලාසනයේ මන්ත්‍රීතුමනි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කියන විදියට මේ ව්‍යවස්ථාවට සංශෝධනය කරන්නේ පරීක්ෂණ කරන්නද කියලා. පරීක්ෂණ කරන්න ව්‍යවස්ථාව කියන එක පරීක්ෂණ කරන ලියවිල්ලක් නෙමෙයි. මේ රටේ සියලු දෙනාට බලපාන ලියවිල්ලක්. ඒ ලියවිල්ල පරීක්ෂණයට ලක් කරන්න නම් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ හැටියට එදා 2015 අවුරුද්ද ගෙනාවේ අපි විශ්වාස කරනවා එතුම් මොන විදියට අද කිව්වත් එදා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා මේ රට අරාජික වෙච්ච ඒ හැම දෙයකටම ඒ ජනතා විමුක්ති පෙරමුණේ නායකය ඇතුළු ඒ වෙනුවෙන් මූලිකත්වයේ ගත්ත සියලු දෙනාත් වගේ කියන්න ඕන කියන එක. මේ රටේ අපි දැක්කා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ කොමිෂන් සභා වලට බලය ලබා දෙනවා ස්වාධීන කරනවා. මේ කියපු කාරණා තුලින් අපි හිතුවා මේ රට යම්කිසි වෙනස් ගමන් මාර්ගයක් නිර්මාණය වෙයි කියලා. නමුත් අපි දැක්කා මැතිවරණ කොමිෂන් සභාව ස්වාධීන වුණාට පස්සේ මේ රටේ පළාත් සභා මැතිවරණ අවුරුදු 3වාරක් අද කල්ලන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මැතිවරණයක් තියෙන දින වකවානුවක් ස්වාධීනයි කියන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරට හෝ ඒ කාර්ය මණ්ඩලයේ කිසිවෙක්ට කියන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. පළාත් පාලන මැතිවරණය අවුරුදු 2ක් කල් ගියා. ස්වාධීනයි කියපු පොලිසිය ස්වාධීනයි කියපු අල්ලසෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අපි දැක්කා පාර්ලිමේන්තු ඇතුලේ පහුගිය කාලේ අනාවරණය වුණා. විවිධ කොමිෂන් සභාවල් අනාවරණය වුණා. ඔවුන් නඩු පැවරුවේ කොහොමද කියලා ඒ නඩු පවරපු ආකාරයට ඔවුන් කොයිතරම් බලපෑම් කරාද කියලා මෙ රටේ හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරෙක් වෙච්ච සුවද ගම්ලත්ලා මෙරටේ හිටපු FCID එකේ ප්‍රධානියා රවි වෛද්‍ය ලංකාරලා ඔවුන් කිව්ව මොන ආකාරයෙන්ද එදා එවකට පත් වෙලා හිටපු ආණ්ඩුවේ නායකයෝ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු කණ්ඩායම් ඔවුන්ව ගෙනල්ලා එදා දේශපාලන වශයෙන් ඔවුන්ට විරුද්ධ කණ්ඩායම් දඩයම් කරන්න පාවිච්චි කරේ කොහොමද කියලා. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුළේ අපි දැක්කා එදා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට කවදාක්වත් ලබා ගන්න බැරි බලයක් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුව පාවිච්චි කරලා එදා අගමැතිවරයාට බලය ලබා ගන්නවා අපි දැක්කා. අනුර කුමාර දිසානායක මැතිතුමත් ඒකට එදා දවසේ හවුල් වුණා වෙන මොනවත් නෙවෙයි. මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් ඒකාබද්ධ විපක්ෂයේ හැටියටත් අපිට විපක්ෂයේ බලය ජනතාව ලබා දීලා තියෙන වෙලාවේ විපක්ෂයේ බලය ලබා දෙන්නෙත් නැතුව ඔවුන්ට අවශ්‍ය විපක්ෂ නායකවරයෙක් විපක්ෂ සංවිධායකවරයෙක් පත් කරගෙන පහුගිය අවුරුදු 5 තුල මේ පාර්ලිමේන්තුවේ ඒ ජනතාවගේ අභිලාෂයන් යටපත් කරා. අපි දැක්කා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අලුතෙන් සම්පාදනය කරන්න කමිටුපත් කරා. කමිටුපත් කරා විතරක් නෙමෙයි මෙරට තිබුණු කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල අලුත් ගොඩනැගිල්ලකට ගෙනියලා ව්‍යවස්ථාදායක සභාවක් හදලා එවිනෙම මුදල් වෙන් කරලා මුදල් වියදම් කරලා අපි දැක්ක අවුරුදු 3ක් තිස්සේ සාකච්ඡා කරා ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ කටයුතු පිළිබඳව. හැබැයි ඔවුන්ට සැබෑවටම වුණාවක් තිබුණා නම් නව ව්‍යවස්ථාවක් රටට ගැලපෙන ව්‍යවස්ථාවක් හදන්න ඕනතරම් බලය තිබුණා ඒ වෙනුනුත් එදා දවසේ පහුගිය පාර්ලිමේන්තුව තුළ ඒ කටයුතු කරන්න. නමුත් ඔවුන්ට අවශ්‍යතාවය නොතිබුණා කියන එක පැහැදිලිව තියෙනවා. ඔවුන්ට අවශ්‍යලා තිබුණේ රටට ගැලපෙන ව්‍යවස්ථාවක් නෙමෙයි. අපි දැක්කා යෝජනා කරලා තිබුණා පහුගිය කාලෙ මේ පාර්ලිමේන්තුව ඇතුළෙම තිබුණු පහුගිය පාර්ලිමේන්තුව ඇතුළේ අපි ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡා කරන අවස්ථාවේ අපි දැක්කා මොන වගේ ව්‍යවස්ථාවක්ද මේ රටට නිර්මාණය කරන්න ඔවුන් පාර්ලිමේන්තුව පාවිච්චි කරේ කියලා. එදා දවසේ යෝජනා කරා පළාත් සභාවල් වලට ඉඩම් බලය පොලිස් බලය සමග අඩුවතරමේ ආණ්ඩුකාරවරයා පත් කිරීමේ බලය ජනාධිපතිවරයාගෙන් ඉවත් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරා අලුත් ව්‍යවස්ථාවක් ඇතුළේ ඒකීය භාවය ඉවත් කරගෙන මෙරටේ ෆෙඩරල් ව්‍යවස්ථාවකට යන මාර්ගය නිර්මාණය වෙන ව්‍යවස්ථාවක් වෙනුවෙන් ව්‍යවස්ථා සම්පාදන කටයුතු වෙනුවෙන් පාර්ලිමේන්තුව පාවිච්චි කරන්න උත්සාහ කරා. අද දවසේ අපිට ජන වරම දීලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට. මෙරටේ 69 ලක්ෂයක් ජනතාව ජනාධිපතිවරණෙක් 3/2 බලයක් පාර්ලිමේන්තුව ඇතුළෙත් ලබා දුන්නේ වෙන මොනවත් නෙවෙයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරලා මෙරටට ගැලපෙන ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම වගේම ඉදිරි අවුරුදු 5 මේ කටයුතු වෙනුවෙන් ජනතාවට සහන් ලබා දීමේ කටයුතු වේගවත් කරන්න කියලා. අපි දැක්ක කොයිතරම් දුරට බාධාවක් වුණාද පහුගිය අවුරුද්දේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරයා හැටියට කටයුතු කරන අවස්ථාවේ පහුගිය අවුරුද්දේ මොනතරම් බාධා වලට මුහුණ දෙන්නේ සිදුනාද කියලා. අද ජනාධිපතිතුමා බලය ඉල්ලන්නේ මොනවටද? 20 වෙනි සංශෝධනය ඇතුළේ මෙරටේ මීට පෙර හිටපු ජනාධිපතිවරුන්ට තිබුණු බලයම එවැගේම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධන ඇතුලේ මෙරටේ ජනතාව සාධනීය දැකපු සමහර ලක්ෂණ මේක තියාගෙන තොරතුරු දැනගැනීමේ පනත විගණනේ මේ කාරණා අතුලත් කරගෙන අද දවසේ 20 වෙනි සංශෝධන ඇතුලෙන් ඉල්ලන්නේ වෙන මොනවත් නෙවෙයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාටත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාටත් මෙරටේ ජනතාව විසින් ලබා දීපු තිබුණු ඒ බලයේ උපරිම ප්‍රයෝජනය ජනතාව වෙත ලබා දීමේ කටයුත්ත කරු මූලාසනයේ මන්ත්‍රීතුමනි පහුගිය අවුරුද්ද කාලය අතිකරු ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් බලය පාවිච්චි කරලා තියෙන මොනවටද බලය පාවිච්චි කරලා තියෙන වෙන මොනවටත් නෙමෙයි මෙරටේ උපාධිධාරීන් සියලු දෙනාටම රැකියාව ලබා දෙන්න බලය පාවිච්චි කරලා තියෙනවා මෙරටේ දිලිඳු පවුල් ලක්ෂයක් වෙනුවෙන් රැකියාව අවස්ථා ලබා දෙන්න බලය පාවිච්චි කරලා තියෙනවා මෙරටේ නිවාස සෑම ග්‍රාම නිලධාරි වසමකම නිවාසයක් ඉදිකිරීම සඳහා අපේ විපක්ෂ නායකතුමා හිටපු නිවාසමත්තුමා එතුමාට වැඩිය නිවාස හදලා තියෙනවා පහුගිය අවුරුද්ද ඇතුලේ අපේ ආණ්ඩුවේ හැම වසමකටම එක නිවසකින් හදලා නිවාස 14000ක් ගන්න බලය පාවිච්චි කරලා තියෙනවා ඒ විතරක් නෙමෙයි මාර්ග කිලෝමීටර ලක්ෂයක් යටිදල පහසුකම් සංවර්ධනය වෙනවා ඒ විතරක් නෙමෙයි පහුගිය කාලේ මුළු ලෝකයේම බලවතුන්ට පාලනය කරගන්න බැරි වෙච්ච කොරෝනා වසංගතය හැමුවේ එදා දවසේ පාර්ලිමේන්තුව නැතුව පළාත් සභාව නැතුව ඒ සියලු දේ නැති වෙලා තියෙන වෙලාවේ අතිගරු ජනාධිපතිතුමත් ආරක්ෂකංශත් සෞඛ්‍යංශත් කැබිනට් මණ්ඩලයේ එදා හිටපු සමාජිකයන් එදාට පුළුවන්කම ලැබුණා මේ රටේ කොරෝනා වසංගතය පාලනය කරගෙන මේ රටේ ඉදිරි ගමන් මාර්ගයන් අද ආර්ථික ක්‍රියාවලිය අද වෙනස් වෙලා තියෙනවා අද දේශීය කර්මාන්ත මග අද නගා සිටින ආර්ථික ක්‍රියාවලියකට යොමු වෙලා තියෙනවා ආනයන අපි සීමා කරලා තියෙනවා අපනයන වෙළඳපොළ වෙනුවෙන් ඉලක්ක කරගත්ත දේශීය කර්මාන්ත ගොඩනැගීමේ වගකීම අපේ ආණ්ඩුවට පැවරලා තියෙනවා එනිසා මූලාසනයේ මන්ත්‍රීතුමනි 20 වෙනි සංශෝධනය තුලින් මේ ලැබෙන බලය තුල අපි විශ්වාස කරනවා ඉදිරි අවුරුදු 4 මීට වැඩිය රට ඉදිරියට ගෙන යන පුළුවන් ගමන් මාර්ගය වෙනුවෙන් ඒ ශක්තිය අතිර ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ලබා දෙන සංශෝධනයක් කියලා මේ එක දකින්නේ අලුත් ව්‍යවස්ථා සංපාදන කටයුත්තේදී අපි මේකේ තියෙන අඩුපාඩුත් නිවැරදි කරගෙන අලුත් රටට ගැලපෙන ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් අපි මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරනවා කියන එකත් මතක් කරමින් ඒ සඳහා සහයෝගය ලබා දෙන ඔබ තමුන්වහන්සේලා ඉදිරිපත් වෙන කියන ඉල්ලීම කරමින් මම නිහඬනවා
Thank you, Honorable Sagar Kariwasam. You have eight minutes.
Suti Mulasanaru de Mantri Tumani. Me Vivasta Sanshodhane di Digindigatama, me Ditta Puravasi Bhavi Sambandhen, Vivida Sakachayatiuna, Vivida Tarka Vitarkatiuna, me Avastavi di Mankamati, Garu Mantri Tumani. මේ ගරු සභාවට ප්‍රකාශ කර සිටින්න අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පස්වන පරිච්ඡේදය පුරවැසිභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුගේ තත්ත්වය යනුවෙන් හඳුන්වනු ලබන එකම පුරවැසි තත්ත්වයක් කිය යුත්තේය ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුට පුරවැසිභාවයේ හිමිවියේ පරම්පරාවෙන් වුවද පුරවැසිභාවය පිළිබඳ නීතියට අනුකූලව ලියාපදිංචි වීමෙන් වුවද ඒ තැනැත්තා සියලු කාර්ය සඳහා ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් යනුවෙන් පමණක් විස්තර කරනු ලබන්නේය. පුරවැසි තත්ත්වය අත්කරනු ගන්න ලැබූ ආකාරය එනම් පරම්පරාවෙන්ද නැතහොත් ලියාපදිංචි වීමෙන්ද යනු සලකා කවර හෝ කාර්යයක් සඳහා ශ්‍රී ලංකාවේ පුරවැසියන් වෙසෙසා නොදැක්විය යුත්තේය. මේක තමයි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පුරවැසියන් සම්බන්ධයෙන් තියෙන්නේ. ගරු මන්ත්‍රීතුමනි මේ தත්ත්වය නිසා මේ ඊයේ තදත් මේ සිදුවෙච්ච විවිධ වාද විවාද නිසා මේ ditta puravasi bhave sambandhen jaatyantara தත්ත්වය sambandhen මං යම්කිසි සොයා බැලීමක් කරා අපි බොහෝ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ලෙස සලකන ජර්මනිය ප්‍රංශය කැනඩාව කියන රටවල් තුනේම රාජ්‍ය නායකත්වයට පත් වෙන්න ditta puravasi ekta avasthawa salasala deela tiyenawa garu mantri thumani e wage ma thamai api prajatantrawade taru pahe prajatantrawadi ratalesa salakana america exat janapade janadhipati wareyage tanatura dakwa ditta puravasi ekata paminimata e rate e avakashaya salasala tiyenawa e vitarak nemei api me commonwealth ehema naththam පොදුරාජ්‍ය මණ්ඩලය ලෙස සලකන එහි ප්‍රධානියා ලෙස සලකන මහා බ්‍රිතාන්‍ය තත්ත්වය කුමක්ද මහා බ්‍රිතාන්‍ය තත්ත්වය තමයි ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි මේ කොමන්වෙල්ත් එකේ ඉන්න ඕනම මන්ත්‍රීවරයෙක්ට අගමැති දුරේ දක්වා යාමට ඒ රටේ ව්‍යවස්ථාවෙන් ඉඩ ප්‍රස්තාව සලසලා තියෙනවා මෙන්න මේක තමයි ලෝකේ දියුණුවයි සම්මත ප්‍රජාතන්ත්‍රවාදී රටවල්වල ditta puravasi bhave සම්බන්ධයෙන් තියෙන තත්ත්වය ඒ වගේම අපි දන්නවා සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ වූ ජාත්‍යන්තර සම්මුතිය අපි එකඟ වෙලා ඉන්න. ඒ සම්මුතියේ 25 වෙනි ව්‍යවස්ථාව ඉතා පැහැදිලිව දක්වලා තිබෙනවා. ඡන්දය දීම සඳහා සුදුසුකම් ලබන සියලු දෙනම ඡන්දයෙන් තේරී පත්වීම සඳහාද සුදුසුකම් ලබන්නේය කියන එක. මේක තමයි දිත්තපුර වැසියන් සම්බන්ධයෙන් වෙන අයිතිය. මේ රටේ ඉතිහාසයේ අපි මේ රටේ ව්‍යවස්ථාව හදනකොට ගරු මන්ත්‍රීතුමනි අපි මේ රටේ ව්‍යවස්ථාව හැදිය යුත්තේ මේ රටේ ඉතිහාසය සහ මේ රටේ සිදුවීම් සම්බන්ධයෙන් සලකා බැලීමෙන් අනතුරුව. අපේ රට අවුරුදු 30ක දරුණු යුද්ධයකට යොමු වෙච්ච රටක්. ඒ විතරක් නෙමෙයි මේ රට ජනතා විමුක්ති පෙරමුණේ මහා භීෂණයකට ලක් වෙලා හන්දි ගානේ මිනිස්සුන්ගේ බෙලි කපලා මිනිස්සු මරලා හන්දියක් හන්දියක් ගානේ මිනි පිච්චන යුගයක් තිබිච්ච රටක්. මෙවැනි රටක ඉන්න බැරුව මෙවැනි රටක තමන්ට අනාගතයක් නොදැක මේ රට අතහැරලා ගිය මේ රටට ආදරය කරන ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් විදේශගතව ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මං හිතන්නේ සුමන්දිරන් මන්ත්‍රීතුමා දන්නවා මේ 83 ජූලි කලබල අවස්ථාවේ මේ රටට ආදරය කරන ද්‍රවිඩ ජනතාව කොපමණ ප්‍රමාණයක් මේ රට අතහැරලා ගියාද කියලා. නමුත් මේ රටට ආදරය කරන මේ ජනතාව අද වෙනත් විදේශ රටවල්වල පදිංචි වෙලා හිටියට ඔවුන් කැමති නැද්ද ඔවුන්ගේ මව්බිමට ඇවිල්ලා ඔවුන්ගේ මව්බිම වෙනුවෙන් සේවය කරන්න? ඇයි අපි ඔවුන්ට එන්න අවස්ථාව සලසා දෙන්න අකමැති? ඇයි අපි මේ කුහකයෝ වගේ අපි විතරක් මේ දේ කරන්න ඕනේ කියන තැනට යන්න හදන්නේ මේ රටේ ව්‍යවස්ථාව තුලින්? මං හිතන්නේ 19 වෙනි ව්‍යවස්ථාවෙන් කරපු අමානුෂිකම දේ තමයි, බොහොම අතාර්ථික සහ අමානුෂිකම දේ තමයි දිත්තපුර වැසියන්ට මේ රටේ ඡන්දේ ඉල්ලීමේ අයිතිය නැති කිරීම. ඒ කරේ වෙන මොකකටවත් නෙමෙයි, දිත්තපුර වැසියන් සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නයක් නිසා නෙමෙයි. ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා දේශපාලනයේ අතුගා දමන්න කරපු කුමන්ත්‍රණයක ප්‍රතිකාරයක් හැටියට මේක සිද්ධ වුණේ. ඒ වගේම මා මේ අවස්ථාවේදී කියන්න කැමති ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපට රටක් හැටියට ඉදිරියට යන්න අවශ්‍යයි. අපි හැමදාම කියනවා 1948 නිදහස ලැබලා අවුරුදු 70ක් තිස්සේ අපිට මේ රට ඉදිරියට ගෙනියන්න බැරුව එකතැන පල් වෙන රටක් කියලා. අපි මේ දූපත් මානසිකත්වයෙන් ලිංගමැටි මානසිකත්වයෙන් මිදිලා ඉදිරියට යන්න ඇයි අපිට බැරි? ඇයි අපේ රටට අද අවශ්‍ය තියෙන්නේ නව ලෝකය හා ගැටුණු නව ලෝකයේ තාක්ෂණයෙන් සහ නව ලෝකයේ නව චින්තනයෙන් සපිරි පාලකීන් සහ පරිපාලකීන් මිසක් මේ රටේ මේ ලිංගමැටි සංකල්පය තුළ ගැබ්බෙලා ඉන්න පාලකීන් නෙවෙයි. මේ ලෝකේ දැකපු ලෝකෙ සමග ගැටුණු වෙනත් රටවල් සමග ගනුදෙනු කරපු මේ රටට ආදරය කරන ශ්‍රී ලාංකිකයින් දිත්තපුර වැසියන් හැටියට අපගේ රටට ඇවිල්ලා අපේ රට වෙනුවෙන් සේවයක් කරන්න ඔවුන් කැමැත්ත දෙනවා නම් ඔවුන් ඒ සම්බන්ධයෙන් උත්සුක වෙනවා නම් ඇයි අපි ඔවුන්ට බාධකයක් දමන්නේ කියන ප්‍රශ්නය මම මේ ගරු සභාවෙන් අසා සිටිනවා. ඒ වගේම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ රට පෙරට ගෙන යාම සඳහා මේ රට ඉදිරියට ගෙන යාම සඳහා ජාත්‍යන්තරයේ පළපුරුද්ද ඇති අත්දැකීම් ඇති පුද්ගලයන් පරිපාලනයට සම්බන්ධ කරගන්න ඕනේ. මොකද මේ රට ඉතා විශාල ලෙස බුද්ධි ගලනයට ලක්වෙච්ච රටක්. අපි දන්නවා පහුගිය යුද්ධට කලින් වසර 30ක් පුරාවට මේ රටේ යම් කිසි උගත්කමක් තියෙන පුද්ගලයින් ඉගෙන ගන්න හැකියාව ඇති අය ඔක්කොම මේ රට අතහැරලා ගියා. මොකද ඔවුන් මේ රටේ අනාගතයක් දැක්කේ නැති නිසා, ඒ මේ රටට ආදරේ නැති නිසා නෙමෙයි, ඔවුන් මේ රට අතහැර ගියේ ඔවුන්ට මේ රටේ අනාගතයක් පෙනිච්ච නැති නිසා. නමුත් ඔවුන්ට මේ රටට අද ඇවිල්ලා තමන්ගේ මව්බිම වෙනුවෙන් ඔවුන්ගේ යුක්තකම ඉටු කරන්න
අධ්‍යාපනයේ
ණය ගෙවන්න කැමති නම් ඒ අවස්ථාව ඔවුන්ට ලබා දෙන්න මං හිතන්නේ අපිට යුතුකමක් හා වගකීමක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මම විශේෂ දෙයක් කියන්න කැමති මගේ කතාව අවසන් කරන්න කලින් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒ කාරණේ තමයි මේ රටට සමාජවාදය හඳුන්වලා දීපු කොමියුනිස් පක්ෂයේ නිර්මාතෘ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහත්තයා. දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා මේ පාර්ලිමේන්තුවේ හිටියේ දිත්තපුර වැසියෙක් හැටියට. හැබැයි අපිට හරිම කනගාටුයි එතුමගේ අඩිපාර යන ඊනියා වාමාංශිකයින් මේට විරුද්ධව කටයුතු කරන්නේ කොහොමද කියන එක ගැන. මං හිතන්නේ මේ අපි මේ ප්‍රශ්නේ දිහා පුද්ගලානුබද්ධව බලන්නේ නැතුව මේ රටක් ජාතියක් හැටියට මේ ප්‍රශ්නේ දිහා විවෘතව බලලා මේ රටට ඇවිල්ලා සේවය කරන්න කැමති මේ රටට ආදරය කරන ශ්‍රී ලාංකිකයින් දිත්තපුරවැසියන් රටේට කිසියම් රටකෝ ඉන්නවා නම් ඔවුන්ට අපි ආරාධනා කළ යුතුයි, ඔවුන්ට එන්න කියලා ඒ අවස්ථාව ලබා දිය යුතුයි. ඒක තමයි මං හිතන්නේ මේ ගරු සභාවේ අපේ හැමගොයම යුතුකම වෙන්නේ මේ ව්‍යවස්ථා සංශෝධනය තුළ. බොහොම ස්තුතියි.
ස්තුතියි. ගරු ප්‍රසන්න රණතුංග මැතිතුමා, ඔබට විනාඩි 8ක් තිබෙනවා.
මුලාසන ගරු මන්ත්‍රීතුමනි, මා පළමුවෙන්ම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව වැදගත් මේ සාකච්ඡාවේදී මගේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලබා දීම පිළිබඳව. මේ ව්‍යවස්ථා සංශෝධනය ගේන්නේ 19 අවශ්‍ය කරනවායි කියන අපි රටට දීපු පොරොන්දු උඩ. පෞගේ ජනාධිපතිවරණයේදී එදා වේදිකාවල් තුල විපක්ෂයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇමරිකන් පුරවැසියෙක් පත් වුණත් එතුමාට ජනාධිපති ධූරය දරන්න බැහැ. ඒ වගේම එතුමාට විරුද්ධව නොයෙකුත් බඩ ගැහුවත් මේ රටේ 69 ලක්ෂයක් එතුමාට ඡන්දය දුන්නේ එතුමා කෙරෙහි ලොකු විශ්වාසයක් තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයේ වෙලාවේදී අපි මැතිවරණ ව්‍යාපාරය කරනකොට අපි කිව්වේ 3-2 බලයක් ලබා දෙන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට වැඩ කරන්න පුළුවන් ව්‍යවස්ථාවකට යන්න ඕනි කියන කාරණා. ඒ කාරණා උඩ මේ රටේ ජනතාව 3-2 බලයක් ලබා දුන්නා. දැන් අපේ වගකීමක් තියෙනවා මේ 3-2 බලයත් එක්ක අපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අවුරුදු 5න් අවුරුද්දක් මේ වෙනකොට ගත වෙලා ඉවරයි. එතුමාට ශක්තියක් වෙමින් එතුමාට මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න අවස්ථාවක් ලබා දීම අපි හැමෝගේ වගකීමක් හැටියට මම සලකනවා. ඒ නිසා අපි ඉතිහාසයේ ඉඳන් බැලුවොත් 78 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාව ගේනකොට ඉඳන් මේ 19 වෙනි සංශෝධනය දක්වාම කටයුතු කරද්දී දේශපාලන උමනාකම එපාකම් ඉටු කරන්න කටයුතු කරන්න ප්‍රමුඛතාවයක් ලබා දුන්නයි කියන එක අපි දකිනවා. මේදී ව්‍යවස්ථාවක් හැදෙන්න ඕනි රටේ ජනතාවගේ ජාති ආගම් ભેද කුල ભેද වලින් තොරව සුළු දෙනාගේ මූලික අයිතිවාසිකම් රැකෙන ඒ අයගේ සංස්කෘතික දේශපාලන ඒගොල්ලන්ගේ ආගමික අයිතිවාසිකම් රැකෙන ව්‍යවස්ථාවක් හැදෙන්නේ. පෞගේ ආණ්ඩුව යහපාලන ආණ්ඩුවට 3-2 බලයක් තියාගෙන ඒ දේ කරන්න මුළු පාර්ලිමේන්තුවම තේරීම් කාරක සභාව බවට පත් කරා. ඒ වගේම ව්‍යවස්ථා කමිටුවක් පත් කරා. මම දිනේෂ් ගුණවර්ධන නමැතුමත් ඒකාබද්ධ විපක්ෂයෙන් නියෝජනය කරා. එතනදිත් අපි දැකපු දේ රටේ බහුතර ජනතාවගේ අවශ්‍යතාවයට අනුව ව්‍යවස්ථාවක් හැදෙනවා වෙනුවට ඒකත් දේශපාලන ඒ බලය රැකගැනීම උදෙසා ඒ දේශපාලන පක්ෂවල නායකින්ගේ උමනාවන් යෝජනාවන් ඉටු කරන්න හදන ව්‍යවස්ථාවක් ගේන්න තමයි අය උත්සාහ කරේ. ඒ නිසා ඒක හොඳ අවබෝධයෙන් මේ රටේ ජනතාව හිටපු නිසා තමයි ජනාධිපතිතුමා කෙරේ විශ්වාසයක් ඇතුව 3-2 බලයක් ලබා දීලා මේ ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න අවශ්‍ය පසුබිම නිර්මාණය කරන්න මේ රටේ ජනතාව කටයුතු කරේ. එදා 78 ව්‍යවස්ථාව ගෙනල්ලා සිනමාව මැතිනියගේ ප්‍රජාහිතී වාසිකම් අහෝසි කරලා තමන්ට තිබ්බ අභියෝග අහක් කරගන්න එදා එක්සත් ජාතික පක්ෂ කටයුතු කරා. ඒ වගේම 2015 මැතිවරණයේදී මේ රටේ ජනතාවට බොරු පොරොන්දු දීලා රටේ ජනතාවට බොරු කියලා වෛර ඊර්ෂ්‍යාව ඇති කරලා බලයට ඇවිල්ලා 19 ගෙනල්ලා මොකද්ද කරේ? කාරණා දෙකක් ඉටු කරන්න උන් කල්පනා කරා. එකක් පළවෙනි එක තමයි ඔවුන්ට දේශපාලන අභියෝගයක් තියෙන රාජපක්ෂලාව දේශපාලනයෙන් ඉවත් කරන්න. දෙවෙනි එක කවදාවත් බලයට එන්න බැරි ජනාධිපති වෙන්න බැරි රනිල් වික්‍රමසිංහට විධායක බලතල අගමැතිවරයෙක් බවට පත් කරන්න 19 අය පාවිච්චි කරා. ඒ හරහා මේ රටේ වුණ විපත අපි අමුමද්ද දන්නවා. පාස්කු ප්‍රවාහය සම්බන්ධයෙන් කොමිෂන් සභාව සාකච්ඡා කරනකොට ඒ වකවානුවට වග කියන අතර රටේ නායකයෙක් නැති බව අපි දන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කොමිෂමට ගිහිල්ලා මොකද කිව්වේ? FCID එක නීත්‍යානුකූල නැහැ කිව්වා. කොමිෂන් සභාව පත් කරා. ඒ පත් කරපු කොමිෂන් සභාව ක්‍රියාත්මක කරන්න කටයුතු කරේ දේශපාලන උමනා එපාකම් අනුව. ඒ නිසා සාධනීය දේවල් 19 තිබුණත් ඒව ක්‍රියාත්මක වෙද්දී ඒ ආකාරයට කටයුතු නොවුණයි කියන එක අපි වගකීමෙන් කියන්න ඕනි. ඒ නිසා රාජපක්ෂලා ඉවත් කරන්න හැදුවත් අවසානයේදී මේ වෙනකොට රාජපක්ෂලා 5 දෙනෙක් පාර්ලිමේන්තුවේ නියෝජනය කරනවා මහජන ඡන්දයෙන්. ඒ නිසා මූලාසනගරු මන්ත්‍රීතුමනි, එදා පාර්ලිමේන්තුව තුල එදා ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තු මැතිවරණය මේ රටේ ජනතාවට ලබා දීපු පොරොන්දු ඉටු කරන්න අපිට සිද්ධ වෙනවා. ඒ නිසා අද මේ වෙනකොට මේ සංශෝධන ටික පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. මේ සංශෝධන අධිකරණයේ කරුණු කාරණා සැලකිල්ලටගෙන, ඒ වගේම ගරුතර නායක ස්වාමින් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයේ කාඩිනල්තුමා ඇතුළු කතෝලික සභාවෙත් ඒ අයගේ අදහස් අරගෙන මේ 19 අවශ්‍ය කළ 20 ගේන සංශෝධනයේ යම් යම් සංශෝධන ඇති කරන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒක සාධනීය දේවල් නිසා අපිට ඒකට එකක වෙලා කටයුතු කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ නිසා මේ හරහා අපි බලාපොරොත්තු වෙන්නේ කෙටි කාලයකට මේ විවස්ථාව හරහා ජනාධිපතිවරයාට බලතල ලබා දෙලා රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරනවා වගේම මේ අපේ රජයක් යටතේම මේ සංශෝධනය කර කර තිබුණු මේ විවස්ථාව අහෝසි කරලා අලුත් විවස්ථාවක් රටේ සියලු දෙනාටම ගැලපෙන විවස්ථාවක් රටට හඳුන්වා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මේ වෙනකොටත් තේරීම් කාරක සභාවක් හැටියට පත් කරන්න කමිටුවක් පත් කරන්න අද ජනාධිපතිවරයා බලාපොරොත්තු කටයුතු කරලා තියෙනවා. ජනාධිපතිතුමාට ඕනි කම තියෙන්නේ එතුමාගේ කාල සීමාව තුළ මේ රටේ අනාගතයේ දරුවන් වෙනුවෙන් ගැලපෙන රටට ගැලපෙන විවස්ථාවක් අලුත් විවස්ථාවක් හඳුන්වා දෙන්න. එදා 78 විවස්ථාවත් එක්ක සංශෝධනය වෙලා මේ අලුත් විවස්ථාව කුමනාව ඇති වෙන්නේ නිසා ගරු මූලාසන මන්ත්‍රීතුමනි 78 සංශෝධනයේ පදනම් කරගෙන වෙනස් කරපු සංශෝධන එකපාර්තම විධායක බලය අවශ්‍ය කිරීම හරහා යම් යම් රටට අහිතකර බලපෑම් ඇති වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. එදා 13 වෙනි විවස්ථා සංශෝධනයේ මම පළාත් සභාවේ ගිහිටපු ප්‍රධාන ඇමතිවරේ හැබැයි ප්‍රධාන ඇමතිවරේ හැටියට ඉද්දිත් මම හැමදාම කිව්වේ පොලිස් බලතලයි ඉඩම් බලතලයි පළාත් සභාවට එපයි කියලා. රටේ තිබුණු තත්ත්වයත් එක්ක ඒක ප්‍රතික්ෂේප කරන්න අපිට සිද්ධ වුණා. ඒ නිසා එදා රට ෆෙඩරල් රටක් බවට පත් වෙන්න තිබිච්ච අවස්ථාව නැති වුණේ විධායක බලතල තියෙන ජනාධිපතිවරයා පත් කරන ආණ්ඩුකාරවරයා හරහා. අද මේ 19ට එකග වෙලා තියෙන්නේ අත උස්සන්න හදන්නේ මේ රට ආරාජික කරන්න පුළුවන් මේ රාජක ආරාජික වෙයි කියලා බලාපොරොත්තු ඇති ඉන්න කණ්ඩායම විතරයි. ඒ නිසා රාජ්‍ය නෝන සංවිධාන වලට ඒ වගේම අන්තවාදී දේශපාලන පක්ෂ නායකයන්ගේ උමනාව තමයි මේ 19 තියාගන්න එක. ඒ නිසා තමයි ඒකට විරුද්ධ වෙන හැම දෙනාම 20ට විරුද්ධ වෙන හැම දෙනාම ඔවුන්ට සහයෝගය ලබා දෙනවා. ඒ වගේම අද පෞගිය දින කිහිපය තුළදීම මේ සභාවේ අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා කෙරෙහි කිඹුල් කඳුළු හෙළුවා. 2015දී බොරු කියලා ජන මේ රට යුද්ධෙන් ජයග්‍රහණය කරපු නායකයාට හිරිහැර කරපු හැටි අපි දන්නවා. දරුවන්ව හිරේ දැම්මා, දරුවන්ට හිරිහැර කරා, තමන්ගේ සහෝදරවරුන්ගේ හිරේ දාලා හිරිහැර කරපු නායකයෝ අද කිඹුල් කඳුළු හෙළනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැන. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ, ඒ වගේම නියෝජ්‍ය ඇමතිවරේ, විපක්ෂ නායකවරයා, අගමැතිවරයා, ජනාධිපතිවරයෙක් හැටියට කටයුතු කරපු කෙනෙක්. එතුමා යුද්ධයේ දිනන්නේ එතුමාට විධායක බලතල තිබිච්චින්ද යුද්ධයේ දින්නා. ඒ නිසා රටට ආදර කරන නායකයෙක් හැටියට එතුමා දන්නවා යහපාල නාණ්ඩුව කාලේ විනාශ වෙච්ච රට ගොඩ ගන්න නම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ශක්තිමත් කරන්න ඕනි කියන විශ්වාසය ඇතුව එතුමා බලලෝභියෙක් නෙමෙයි, එතුමාට ඕනිකම තිබුණේ රට වෙනුවෙන් තමන්ගේ යුතුකම් කොට සිටු කරන්න. ඒ සඳහා අග්‍රාමාත්‍යවරයා හැටියට තමන්ට තියෙන බලතල පූජා කරලා රට වෙනුවෙන් එතුමා කටයුතු කරන්න අද සූදානම් වෙලා ඉන්නවා. ඒ නිසා අපි රජයක් හැටියට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසයක් ඇතුව තමයි මේ 20 වෙනි සංශෝධනයට සහයෝගය ලබා දෙන්නේ. ඒ වගේම අලුත් විවස්ථාවක් රටට ඉදිරියේදී හඳුන්වා දෙන්නත් අපි කටයුතු කරනවායි කියන කාරණාව මතක් කරමින් මම නියඳ වෙනවා. බොහොම ස්තුතියි ගරු මුලස් මන්ත්‍රීතුමනි.
Thank you. Honorable Eran Vikramaratne, you have 9 minutes.
Thank you. I would like to start by actually saying that we have a concern that the importance of the media in playing its role as a watchdog will be to some extent curtailed with the adoption of the 20th Amendment rather than the 19th Amendment. And the reason for that is because the 20th Amendment removes the democratic features and structures that are attendant in the 19th Amendment to the Constitution, with particular reference to the independent commissions. And therefore, right, we need to make sure that public opinion will always be expressed and that public opinion could be freely expressed. Honourable Member, I would like, because I have very limited time, with your permission, to actually table these few comments and also would like you to include it in the Hansard. මම විශේෂයෙන්ම කතා කරන්න කැමති මේ විගණනය ගැන. දැන් අපි දන්නවා විගණනය කරන්න ඕනේ හැමතිස්සෙම ස්වාධීන කෙනෙක් තමයි විගණනය කරන්න ඕනේ. ව්‍යාපාරයක් ගත්තොත් ව්‍යාපාරයේ ඉන්නවා කළමනාකාරීත්වයක් ප්‍රධාන විධායක නිලධාරි කෙනෙක් ඉන්නවා ව්‍යාපාරයක. නමුත් අවුරුද්දකට සැරයක කොටස්කරුවන්ව කැඳවලා ඒ වාර්ෂික රැස්වීමේදී කොටස්කරුවන් තමයි තෝරන්නේ කවුද ඒ ව්‍යාපාරයේ විගණනය කළ යුත්තේ කියන එක. ඒක තෝරන්නේ ප්‍රධාන විධායක නිලධාරීවත් කළමනාකාරීත්වයවත් නෙමෙයි. මරණාධාර සමිතියක හැමෝම මුදල් ඒ අයගේ මුදල් දෙනවා. නමුත් ඒ මුදල් භාවිතා කරන්නේ සාමාන්‍ය මරණාධාර සමිතියේ සභාපති ලේකම්. නමුත් වසරකට සැරයක් ඔක්කොම සමාජිකයන් එකතු වුණාම තමයි ඒ අය තීරණය කරන්න ඕනේ කවුද ඒක විගණනය කරන්න ඕනේ කියන එක. දැන් අපිට මේ විසුවන සංශෝධනයේ තියෙන මූලික ප්‍රශ්නයක් ඇවිල්ලා විගණාකාධිපතිව පත් කරන්නේ ජනාධිපතිතුමා. ජනාධිපතිතුමා තමයි ප්‍රධාන විධායක නිලධාරි රටේ විධායකයේ ප්‍රධානියා. එතකොට අපි මිනිස්සුන්ගෙන් බදු මුදල් ගන්නවා, ඒ බදු මුදල් වියදම් කරනවා. ඒක විගණනය කරන්න විගණාකාධිපතිගේ ස්වාධීනත්වය මේකෙන් නැති වෙනවා. ඒ විගණනය කරන ඒ රපොත්තු තමයි කෝප් සභාවේ අපි පාවිච්චි කරන්නේ. විශේෂයෙන්ම මේ රටේ තියෙන හොරකම වංචාව අවම කරන්න තමයි ඒ ක්‍රියාදාමයේ පාර්ලිමේන්තුව හරහා සිදු වෙන්නේ. ඒ වගේම විගණනය කියන එක ස්වාධීන කෘතියක්. අපි දන්නවා අධිකරණ සේවයක් තියෙනවා, අධිකරණ සේවා කොමිෂමක් තියෙනවා. ඒ වගේම විගණනය දැන් ලෝකයේ පිළිගන්නවා ස්වාධීන වෘතියක් හැටියට පිළිගන්නවා. ඒ නිසා තමයි 19 වෙනි සංශෝධනයේ විගණන සේවා කොමිෂන් සභාවක් ඇති කළේ. ඒක ස්වාධීන වෙන්න ඕනේ, රාජ්‍ය සේවයෙන් ස්වාධීන වෙන්න ඕනේ. ඒ මූලධර්මය තමයි උත්තරීතර විගණන ආයතනයන්හි ජාත්‍යන්තර සංවිධානය, ඉන්ටොසයි සංවිධානය. ඒගලන්ගේ මෙක්සිකෝ ප්‍රකාශනය තුළ රජයේ විගණනයට සම්බන්ධ ප්‍රතිපාදනයන් රටේ උත්තරීත නීතිය තුළ ඇතුළත් විය යුතුයි කියලා, විවස්ථාව තුළ ඇතුළත් විය යුතුයි කියලා සඳහන් කරලා තියෙන්නේ ඒ නිසයි. ඉතින් මේක ස්වාධීන වෘත්තියක්. නමුත් ඒ අවස්ථාව 20 වෙනි සංශෝධනයෙන් ඒක අහෝසි කරනවා. අපි දන්නවා ප්‍රසම්පාද කොමිසම අහෝසි කරනවා කියලා. ඒ වගේම අපි දන්නවා අපි දැන් මොන හරි කරනකොට, කතා කරනකොට හුඟක් වෙලාවට කියන්නේ මේක දේශපාලන අරමුණකින් දේශපාලන කරණයක් කියලා කියනවා. ශ්‍රී ලංකා ගුවන් සේවාවේ හොරගමක් බ්‍රිතාන්‍ය උසාවියකින් පෙන්වලා දීලා ප්‍රධාන විධායක නිලධාරීව බ්‍රිතාන්‍ය උසාවියෙන් අල්ලගත්තේ. මට ලැජ්ජයි කියන්න, මොකද කෙටි කාලයකට මමත් ඒ විෂය භාර ඇමතිතුමා හැටියට හිටියා. නමුත් මටවත් බැරි වුණා ඒ හොරගම අල්ලන්න බැරි වුණා. නමුත් පිටරට උසාවියකින්, බ්‍රිතාන්‍ය උසාවියකින් අල්ලලා ලංකාවේ ගුවන්තොටුපළ හරහා එනකොට තමයි අපිට අත්අඩංගුවට ගන්න පුළුවන් වුණේ. නැත්තං ඒක මේ රටේ වුණා නම් කියන්නේ නැති, ඒක දේශපාලනීකරණයක් කියලා කියන්නේ නැති, මේක දේශපාලන හේතු නිසා තමයි අපි මේ හොරකම වංචාව හදාගත්තේ කියන එක කියයි. ඒ වගේම අපි දන්නවා අද මේක සම්මත කරගන්න වෑයමේදී 20 වෙනි සංශෝධනය අලුත් වගන්ති වගයක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ අලුත් වගන්ති වල තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ මිනිස්සුකර සංඛ්‍යාව 10 ඉඳලා 16ට, අග්‍ර මිනිස්සුකර හැර 10 ඉඳලා 16ට වැඩි කරනවා කියලා. අභියාචනාකරණයේ මිනිස්සුකරන් සංඛ්‍යාව 11 ඉඳලා 19ට වැඩි කරනවා කියලා සභාපතිතුමා ඇරෙන්න. මං හිතන්නේ මේ රටේ ලොකු නඩු ප්‍රමාදයක් තියෙනවා. ඒ නිසා සංඛ්‍යාව වැඩි කරන එකට අපේ විරුද්ධතාවයක් නැහැ. නමුත් අපි ශ්‍රේෂ්ඨාධිකරණයට මේක ඉදිරිපත් කරලා නැති නිසා මේ සංශෝධන වලට ප්‍රතිපත්තිමයව අලුතෙන්ගෙන වගන්ති වලට ප්‍රතිපත්තිමයම අපි විරුද්ධයි. මේක මටත් වැඩිය හොඳට මහාචාර්යවරයෙක් මේ සභාවේදී මේ සභාවේදී 2015 අප්‍රේල් මාසයේ 9 වෙනිදා මෙහෙම සඳහන් කළා. ඔහු මේ සභාවේ කිව්වා, ගරු කතානායකතුමනි, මම මේ කාරණය කියන්නේ විශේෂ හේතුවක් නිසා.
ඔබතුමා දන්නවා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යම් පනත් කැඩුපතකට ඔබතුමා අත්සන් කළාට පසුව ඒ කිසිම අධිකරණයකට අභියෝගයට ලක් කරන්නට බැහැ කියලා. ඇමරිකාවේ තත්ත්වය මීට වෙනස්, ඉන්දියාවේ තත්ත්වය මීට වෙනස්. ඒ රටවල් වල තිබෙන්නේ පෝස්ට් ඉනැක්මන් රිවියු එකක්. ඒ කියන්නේ විවස්සාදායකේ ක්‍රියාදාමය අවසානයි. පාර්ලිමේන්තුව සම්මත කර තිබෙනවා. එහෙම වුණත් ඒ රටවල් වල පුරවැසියෙකුට ශේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තර්ක කරන්න පුළුවන්. පාර්ලිමේන්තුව විසින් සම්මත කරලද මේ නීතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියලා. ඒ අයිතිය ඒ රටවල් වල තිබෙනවා. ගරු කතානායකතුමනි, අපේ රටේ අයිතිය නැහැ. ඔබතුමාගේ අත්සනින් පසුව පනතක් සම්බන්ධයෙන් කිසිම කෙනෙකුට උසාවියට යන්න බැහැ. අපට තිබෙන්නේ ප්‍රී ඉනැක්මන්ට් රිවියු එකක් මිස පෝස්ට් ඉනැක්මන්ට් රිවියු එකක් නැහැ කියලා අපේ මහාචාර්යතුමා ජී.එල්. පීරිස් මැතිතුමා එදා සඳහන් කළා. මමත් එකඟයි ඒ තර්කයේ මහාචාර්යතුමාගේ. ඒ කියන්නේ අපි විශේෂයෙන්ම විවස්ථාවට වෙනස් වීම කරනකොට ශේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළාට පස්සේ මං හිතන්නේ හරාත්මක වෙනස් වීම කළ නොයුතුයි. ඒ නිසා අපි ප්‍රතිපත්තිමයම විරුද්ධ වෙනවා. අලුතෙන් ඉදිරිපත් කරන මේ වගන්ති වලට අපි විරුද්ධ වෙනවා. ඒක විරුද්ධ වෙන්න ඕනේ හේතුව නිසා. ඒ වගේම මම මේ හදිසි කෙටුම්පත් ගැනත් වචනයක් කියන්නට අවශ්‍යයි. හදිසි කෙටුම්පත් ගේන්න බලාපොරොත්තු වෙනවා. මීට ප්‍රථමයෙන් ගැසට් පත්‍රයේ පළකිරීම දින 14 සිට දවස් 7කට සීමා කරලා තියෙනවා. ඊට පස්සේ අපිට ඇයි මේකට අපිට එකඟ වෙන්න බැරි? අපිට දැන් කියනවා අලුතෙන් සංශෝධනයක් ඉදිරිපත් කරලා ජාතික ආරක්ෂාව හා ආපදා කළමනාකරණය හරහා අලුත් නීති, හදිසි නීති ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. නමුත් මේවා වල අර්ථ දැක්වීමක් නැහැ. ඕනෑම පනතක් මේ දොරටුව විවෘත කළාට පස්සේ ඕනෑම පනතක් මේ දොරටුව හරහා ගේන්නට පුළුවන්. අධිකරණ සමාලෝචනයට දීලා තියෙන පැය 24යි. අපි ඔක්කොම දන්නවා සාමාන්‍ය නඩුවක් තියෙනවා නම්
2 minutes
සාමාන්‍ය නඩුවක් තියෙනවා නම් මේ රටේ අපි දන්නවා කොච්චර වෙලා යනවද කියලා. සාමාන්‍ය නඩුව අහන්න කොච්චර වෙලා යනවද කියලා. නීති සම්පාදනය විධායකයේ නෙමෙයි, පාර්ලිමේන්තුවේ වගකීම. එනිසා මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුගෙන් අහනවා මේ වගකීම අපිට අත්හරින්නට බෑ. ඉතින් මේ වගකීම නීති සම්පාදනය අපි මේක මහජන නියෝජිතයන් හැටියට ඒක පැහැර ගැනීමක්. ඒක නිසා අපි හදිසි කෙටුම්පත් ඉදිරිපත් කිරීමට අපි විරුද්ධ වෙනවා. ඒ වගේම මුලසුන සිරින මන්ත්‍රී තුමනි, මේ 20 සංශෝධනයෙන් ආර්ථිකයටත් පහරක් වදිනවා. නීතියේ ආධිපත්‍ය ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කිරීම, අධිකරණයේ ස්වාධීනත්වය, මේව බලන්නේ ආයෝජකයන් මේව දිහා බලනවා. මේ ආයෝජකයන් බලපත්‍රයක් ගත්තාම ඒ බලපත්‍රය හොසි වෙයිද? මේ ආයෝජකයන් ඔවුන්ගේ තියෙන ඉඩකඩ, ඒ වගේම ඔවුන්ගේ තියෙන ෆැක්ටරි එක රාජසන්තක කරයිද කියලා. අපිට මතකයි 2010 2014 ආණ්ඩුවේදී මේ වගේ පනතක් ගෙනල්ලා පුද්ගලික අංශයේ ඒ දේවල් රාජසන්තක කළා. ඒක නිසා තමයි සමහර ආයෝජකයන් මේ රටට එන්න කැමති නැත්තේ. ෆිච් ආයතනය, ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පෝස් ආයතනය, ළඟදී මූඩිස් ආයතනය, මේ අය අපේ ශ්‍රේණිගත කිරීම පහළට දැම්මා. ඍජු විදේශ ආයෝජනයට බලපානවා. ඒ විතරක් නෙමෙයි, මේක බලපානවා ශ්‍රී ලාංකික ආයෝජකයන්ටත් මේක බලපානවා. ඒ නිසා මේක ආර්ථික සංවර්ධනයට විශේෂයෙන්ම අවසන් කරන ආයෝජනයට ගැටලුවක් ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා 20 සංශෝධනය, ඒ නිසා ඒකට අපි විරුද්ධ වෙනවා කියලා සඳහන් කරන්න ඕනේ. ස්තුතියි.
Thank you honorable Shehan Senasinghe, you have 6 minutes.
ගරු මූලාසන අනුරුද්ධ මන්ත්‍රීතුමනි, 20 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සංශෝධනය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමට ලැබීම ගැන සතුටු වෙනවා. වගේම ඉරාන් වික්‍රමරත්න හිටපු ඇමතිතුමා මම හිතන්නේ මේ හදිසි පනත් සම්බන්ධයෙන් කතා කරා. අපි හදිසි පනත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එවැගේම ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් පමණක් සීමා කරලා තියෙනවා. හැබැයි අපි එතුමාගෙන් විමසීමක් කරන්න ඕනි. මේ හදිසි පනත් ගෙන එන්න බෑ කියලා සම්මත කරාය කියලා එතුමල්ලා උදම්මනන 19 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා කොහොමද මේ රටේ පළාත් සභා මැතිවරණ සිටියම ඇකිලුවේ කියන කාරණාවදී ඇයි විරුද්ධ නොවුනේ කියන කාරණාව අපි එරන් නැමැතුමාගෙන් අහන්න ඕන. මොකද සංශෝධන ගෙන එන මුවාවෙන් සම්පූර්ණ අලුත් පනතක් හැටියට කාන්තා නියෝජනය ඇතුළත් කරලා අද වෙනතුරු අවුරුදු 4ක් ඉක්ම වෙලා ගිහලා තියෙනවාද අපේ රටේ පළාත් සභා මැතිවරණය පවත්වන්න බැරි වෙලා තියෙනවා. මේක සංශෝධන ඉදිරිපත් වෙන්නේ මේ ව්‍යවස්ථාවේ ඇති වෙන සංශෝධන ඉදිරියට යන්නේ නායකත්වය පිළිබඳව තියෙන විශ්වාසය හින්දා. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපිට සැරයක් නෙවෙයි දෙසරයක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාටත් මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සඳහා මේ රටේ ජනතාව ජනවරමක් දුන්නා කියන කාරණාව විපක්ෂයට අමතක වුණාට රටේ ජනතාවට අමතක වෙලා නැහැ. ඒ වගේම අද උදේ ඉඳලා මේ අධිකරණය පිළිබඳව තමයි අද කතා කරේ. අධිකරණයේ ස්වාධීනත්වය තමයි විරුද්ධ පක්ෂ කතා කරේ. හැබැයි අපි මේ විරුද්ධ පක්ෂයට මතක් කරන්න ඕනි මේ රටේ අධිකරණ පද්ධතියට තිබ්බ ස්වාධීනත්වය. මේ රටේ අධිකරණ පද්ධතියට දේශපාලන ඇගිලි ගැසීම් බහුලවම කරේ මේ අද අධිකරණයේ ස්වාධීනත්වය කතා කරන විරුද්ධ පක්ෂ කණ්ඩායම් කියන එක අපි කියන්න ඕනි. එයාලට පිළිගන්න ඕනි වුණහම අධිකරණ පද්ධතියට විනිශ්චයකාරතුමාලට එවගේම නීතිපතිතුමාට මේ සෑම කෙනෙකුටම බලපෑම් කළා අලුතෙන් උසාවි නිර්මාණය කරලා දේශපාලන දඩයම් දෙන්න කටයුතු කරා. ඒක විතරක් නෙමෙයි මේ පාර්ලිමේන්තුවේ සභාදෙබේ හිටපු ආණ්ඩුවේ විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ හිටපු මැති අමතිවරුන්ට දඩුවම් දෙන්න වුණාම දෝණි වුණාම ගරු මූලාශ්‍රාරූඪ මන්ත්‍රීතුමනි කලින්දා අත්අඩංගුවට ගැනීමක් සිදු වෙන්න කලින්දා මේ පාර්ලිමේන්තුවේ සභාගෙබේ මේ ඉදිරිපැලේ එදා වාඩි වෙලා හිටපු ඇමතිවරු කියනවා කොහමද අත්අඩංගුවට ගන්න කියන කාරණාව, කාවද අත්අඩංගුවට ගන්න කියන කාරණාව, එතනින් එහාට ගිහිල්ලා ඇබ ලබා දෙනවද නැද්ද කියන කාරණාව ගැනත් මේ පාර්ලිමේන්තුවේ සභාගර්භය තුළ කතා කරපු අය තමයි අද අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන්නේ. අරලියගහ මන්දිරයට ගිහිල්ලා මේ රටේ නීති පද්ධතියට බලපෑම් කළා, අරලියගහ මන්දිරයේ වෙනම දඩයම් කාමරයක් හදලා දඩුවම් දෙන්න ඕන විදිහ තීන්දුව කරපු අය තමයි අද අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව කිඹුල් කඳුළු හෙලන්නේ. ඒ හින්දා මේ ගෙන එන 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ලැබිච්ච ජනවරම ඒ ආකාරයෙන්ම ජනතා විශ්වාසය සහ ජනතා අපේක්ෂා ඉටු කරන සංශෝධනයක් කියන එක අපි වගකීමෙන් කියන්න ඕනි. අද විපක්ෂය කතා කරා බෞද්ධාගම ගැන. අද බෞද්ධයෝ ගැන වැඩියෙන් කතා කරන්න පටන් අරගෙන තියෙනවා විපක්ෂය. අපි සතුටු වෙනවා බෞද්ධයන්ගේ බලවේගකින් බිහිවෙච්ච ආණ්ඩුවක් අද රට පාලනය කරද්දී කිසිම ජාතියකට අසාධාරණයක් නොකර සාධාරණව රට පාලනය කරද්දී විරුද්ධ පක්ෂය අද ඒ ගැන කතා කරනවා. අපි දැක්ක මෙයාලා කොහොමද කටයුතු කරේ කියන කාරණාව. ගරු ස්වාමීන් වහන්සේලා 80කට ආසන්න ප්‍රමාණයක් හිරේ දාපු ආණ්ඩුවක් මේ කතා කරන්නේ. අද බෞද්ධාගම ගැන කතා කරන්නේ මේ රට සිංහල බෞද්ධ රටක් කියලා
කියද්දී
ඒකට ලැජ්ජ වෙච්ච කණ්ඩායමක් තමයි අද බෞද්ධාගම ගැන කතා කරන්නේ. ඒ හින්දා මේ රටේ බෞද්ධයන්ගේ වගේම සියලු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වුණා නම් ඒ අයිතීන් ආරක්ෂා වුණේ එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කාලේ, අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කාලේ කියන කාරණේ අපි ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරන්න ඕනේ. ඒ හින්දා මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද ඔවුන් ආරක්ෂා කරන්න හැදුවට මේ පසුබල මේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුත් එදා 19 අත ඉස්සුවට ඒ සියලු දෙනා පිළිගන්නවා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තමයි මේ රට අරාජික කරේ කියන කාරණාව. එදා ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් අතර ඇතිවෙච්ච බලය සම්බන්ධයෙන් තිබ්බ ගැටලුව රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය අද සමගි ජන බලවේගය නියෝජනය කරන කණ්ඩායමට කවදාවත් ඡන්දෙන් ඔවුන්ගේ පක්ෂෙන් ජනාධිපතිවරයෙක් දී කරගන්න බැරි හින්දා එදා ජනාධිපතිවරයාගේ බලය බලහත්කාරයෙන් උදුරගෙන මේ රට පාලනය කරන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඒ ගෝල වාලයෝ ටික ඒ අවශ්‍ය වැඩ කටයුතු කරා. මෙන්න මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තමයි අද ඉරාන් නැමැතුමා කතා කරපු ජාතික ආරක්ෂාවේ ගැටලුවට මේ රට අරගෙන ගියේ. මේ රටේ ආර්ථිකයේ අර්බුදයට අරගෙන ගියපු තවත් කාරණයක් තමයි මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. ඒ හින්දා විරුද්ධ පක්ෂය අපි දන්නවා අද ඔවුන් ප්‍රතික්ෂේප වෙලා ඉන්නේ. ඔවුන් එක්ක සම්බන්ධ වෙච්ච කණ්ඩායම් ප්‍රතික්ෂේප වෙලා ඉන්නේ. ඔවුන්ට අද සහයෝගය දෙන කණ්ඩායම් ඉදිරියේදී ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙන්න බලාගෙන ඉන්නේ. ඒ හින්දා මේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ බිල් එක් මැවිය යුතුව නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ඒ විශ්වාසය ජනතාව පළ කරලා තියෙනවා. එතුමා පිළිබඳ අදටත් එදාට වඩා දැඩි විශ්වාසකින්
ජනතාව කටයුතු කරනවා වගේම ජනතාවගේ බලාපොරොත්තු අහස උසට තියෙනවා නැවත මේ රට ගොඩනගලා අපිට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට කියන කාරණාව
මට
තව තප්පර 30ක් දෙන්න එහිඳ අපි අපි බලය බලය ගත්තා වගේම අපි බලය ගද්දි මොකද්ද කියන්නේ කියන කාරණා සියල්ල රට හමුවේ හෙළිදරව් කරා අපි මේ රහසෙන් ගෙන සංශෝධන නෙමෙයි මේ සියල්ල අපි මැතිවරණ වේදිකාවේ කිව්වා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අපි අතුලත් කරා ඒ හින්දා ජනතාවට ඇත්ත කියලා ජනතාවගේ කැමැත්ත අරගෙන ජනතාව බලාපොරොත්තු වෙන සංශෝධන අපි අරගෙන ඇවිල්ලා මේ රට නැවතත් අපේ රට දීප්තිමත් රටක අනාගතයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය මූලික අඩිතාලමේ එක පියවරක් කියන කාරණාවත් ප්‍රකාශ කරමින් මේ සඳහා අපි කියනවා සියලු දෙනාටම පක්ෂභේදකින් තොරව සහයෝගය ලබා දෙන්න කියන ඉල්ලීමත් කරමින් ඊළඟට තව වසරක් යද්දී අලුත් ව්‍යවස්ථාවට අපි තව කරුණු ඇතුළත් කළ යුතු නම් සාකච්ඡා කරලා ඇතුළත් කරගමු කියන කාරණාවත් ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා බොහොම ස්තුතියි
thank you honorable nimal lansa you have 6 minutes
ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි විශේෂයෙන් තව සුළු මොහොතකින් තුනෙන් දෙකට වඩා වැඩි ඡන්දකින් ජයග්‍රහණය කරන 20 වෙනි සංශෝධනය පිළිබඳව අදහස් දැක්වීමට අවස්ථාව ලැබීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන් ජනතාව පෞගිය ජනාධිපතිවරණයේදී 89 ලක්ෂයක් ලබා දීලා ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයේදී 3-2ක බෞතර බලයක් අපිට ලබා දීලා ජනතාව බලාපොරොත්තුනේ දානමෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න කියලා. ඒ මංගල අවස්ථාව තමයි අද මේ සිද්ධ වෙන්නේ. මොකද ජනතාවට 2015 ඉඳලා 2019 කාලේ ගත්තම මේ දානමෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනල්ලා මේ රටේ ආර්ථිකය විනාශ කරලා ජාතික ආරක්ෂා වලපල්ලට දාලා මේ රටේ මිනිස්සු 300ක් මැරෙන්න ඉඩ අරපු ඒ ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහාම තමයි ජනතාව මෙතරම් බලයක් අපිට ලබා දීලා තියෙන්නේ. ඒ නිසා මම පුදුමයට පත් වුණා මේ 20 වෙනි සංශෝධනය ගේන දවසේ එක්සත් ජාතික දුරකථනයේ එහෙම නැත්නම් විපක්ෂ නායකතුමා නියෝජනය කරන පක්ෂයේ අය මුඛවාඩම් දාගෙන අත්වල පටි බැඳගෙන මේ ස්ථානට ආපුවා මට හිතුණා ඇයි දෙයියනේ පාස්කු ප්‍රහාරයක් කියලා 300ක් මරුනම කවුරුත් ඔය විදියට ඇසුරුන්නේ නැහනේ මේ 20 වෙනි සංශෝධනය කියන්නේ ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවට ලබා දීලා තියෙන බලය දානමය නියානුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කරන්න කියලා ඒක වෙනස් කරන්න ජනතාවගේ මතය අනුව ඒක තේරුම් ගන්න බැරි විපක්ෂය අද මුඛවාඩම් දාගෙන ඇවිල්ලා තිනවා තමුන්නාන්සලා කල්පනා කරලා බලන්න යාපාලන රජයේ විශේෂයෙන් දානමය නියානුක්‍රම ව්‍යවස්ථාව ගෙනල්ලා ජනාධිපතිතුමා එක පැත්තකට ගියා අගමැතිතුමා තව පැත්තකට ගියා මොකද උනේ රටට මහා බැංකුව මංකොල්ල කෑවා පාස්කු ප්‍රහාරය සිද්ධ වුණා ආර්ථිකය විනාශ කළා මුළු රටම ආර්ථික වශයෙන් පල්ලෙහාට ගියා එහෙම තිබුණු රට තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට ගේන්න ජනතාව ඡන්දෙ දුන්නේ මොකද දානමෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයේ අනුව තමුන්නාන්සලාගේ දුරබලන දැන් TN එක තමුන්නාන්සලා යාපාලන්ට ඡන්දෙ දුන්නා මන්ත්‍රීවරු අඩු වුණා ජනතා විමුක්ති පෙරමුණ එකට එකතු වෙලා ඡන්දෙ දුන්නා ඡන්දය මන්ත්‍රී දුර අඩු වුණා ඉතිහාසයේ පළවෙනි වතාවට විපක්ෂයක් ගත්ත අඩුම ඡන්ද ප්‍රමාණය මේ පාර ලැබුණේ ඇයි දානමෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හැබැයි මේ පාඩම මේ විපක්ෂයේ තාම මම ඉතින් ඉගෙනගෙන නැහැ මම ඉතාමත් ආදරෙන් කියනවා තමුන්නාන්සලාට ජනතාව මෙතරම් බලයක් අපිට දුන්නේ අපි පෑදිලිම හැම රැස්වීමම කිව්වා දානමෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස් කරනවා කියලා ඒ නිසා තමයි ජනතාව අපිට ඡන්ද දුන්නේ මෙතරම් ප්‍රමාණයක් එවනම් තමුන්නාන්සලා මේක තාම තේරුම් නොගැනීම පිළිබඳව අදත් JEP එකයි TN එකයි එළවරුමයි ඔය විපක්ෂයයි ඔක්කොම අර 2015 දානවාගේ තමයි ඇසිරෙන්නේ ජනතාව මේවා බලාගෙන ඉන්නේ ජනතාවට මේවා පේනවා තමුන්නාන්සලා හිතනවා නම් ජනතාවට මේවා පේන්නේ නැහැ කියලා විශේෂයෙන් මම දැක්කා ඊයේ ආරම්භක කතා කරපු අපේ කවුද ඉමිටියස් බාකින් මැතුමා එතුමා ඊයේ කියනවා යමක් කොට පසුතැවෙන්නේ වේද යමක විපාකයේ කඳුලින් පිරුණු මූණෙන් විදින්නට සිදුවේද ඒ බදු දේ නොකිරීම යාපත්‍ය කියලා මොකද්ද මේකෙන් කියන්නේ පාස්කු ප්‍රහාරයක් සිද්ධ වුණා දානමෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කොමිසමට ගියාම පේනවා දෙන කට උත්තර අනුව මොකද්ද සිද්ධ වුනේ මිනිස්සු 300ක් මැරුණා මේ ව්‍යවස්ථාව නිසා හැබැයි මේ පාඩම එතුමා අයියා කියද්දී එතුමාට තේරෙන්නේ නැහැ එතුමා කියනවා ව්‍යවස්ථාව බොම්බයලු එනම මේ බෝම්බේදුවේ ජේ.ආර්. ජයවර්ධන එතුමාලගේ මුතුන් මිත්තෝ එහෙම නැත්නම් එක්සත් ජාතික පාක්ෂිකයෝ තමයි මේ ව්‍යවස්ථාව ගෙනාවේ. මේ ව්‍යවස්ථාව අලුත් ව්‍යවස්ථාවක් නැහැ. එදා තිබ්බ බලයවත් නැහැ. එනිසා අපි තාමත් පෑදිලිව කියනවා ආරම්භක කතාව කරපු අපේ මිටියාස් බාකිර් මහත්තයා අයියේ කියනවා යුක්තිය වෙනුවෙන් පෙනීටින්නලු දෙයියනේ 300ක් මැරෙන මිනිස්සු වෙනුවෙන් තමයි අපි පෙනීටින්නේ. ඊට පස්සේ කියනවා ජනතාවට සවන් දෙන්නලු කතෝලික ජනතාවට සවන් දීලා තමයි කතා කරන්නේ මේ. ඊට පස්සේ කියනවා සාධාරණ වෙනුවෙන් කතා කරලා සාධාරණ වෙනුවෙන් තමයි කතා කරන්නේ. තමුන්නාන්සලා තමයි අසාධාරණ වෙනුවෙන් කතා කරන්නේ. තමුන්නාන්සලා තමයි එන්ජියෝ කාර්ය වෙනුවෙන් කතා කරන්නේ. තමුන්නාන්සලා තමයි ඔය ත්‍රස්තවාදී වෙනුවෙන් කතා කරන්නේ. හැබැයි අපි කවදාවත් ත්‍රස්තවාදී වෙනුවෙන් හෝ එන්ජියෝ කාර්ය වෙනුවෙන් කතා කරන්නේ නැහැ කියන එක ඉම්තියාස් බාකිර් මහත්තයාට මම මතක් කරන්න කැමතියි. එතුමා කියන වර්ධ සාක්ෂියට එකක වැඩ කණ්ඩලු. ඇයි දෙයියනේ අපේ මිනිස්සු 300ක් මරපු මේ දානමෙනි ආනුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව විශ්සකේ ඉන්නේ හෘද සාක්ෂියට එකඟව තමයි. නැතුව වෙන මොකටද? හෘද සාක්ෂිය නැත්නම් තමුන්නාංශලට. එදා 300ක් මරනම බෝඩ් උස්සපු නැති අය, මුඛවාඩම් දාපු නැති අය, අත්වලට පටි බැඳපු නැති අය අද ඇවිල්ලා පටි බැඳගෙන තියනවා. ඒ නිසා අපි තාමත් පෑදිලිව කියනවා එතුමාලා කියන සත්‍යවාදීව කතා කර. සත්‍යවාදීව තමයි කතා කරන්නේ. මේ රටේ තමුන්නාංශලා අපි සියලු දෙනා දැක්කා. අද පාස්කු කොමිසමට ගියාම පාස්කු කොමිසමේ දෙන උත්තර තමුන්නාන්සම ආරාධනා කරන විපක්ෂ නායකතුමාට අපි ආරාධනා කරනවා පාස්කු ප්‍රහාරය පිළිබඳව කොමිසමට ගිහිල්ලා අපි දෙන්නම් ප්‍රහාරණ පාස්කුවන් අපි දෙන්නම් ඉන්න වෙලාවට ඒ අවස්ථාව ගිහිල්ලාගෙන ඉන්න දානම න්‍යායනුකූල ව්‍යවස්ථාවේ මොකද්ද උනේ කියන එක ඉතාමත් පැහැදිලිව සාක්ෂි විමසන අවස්ථාව කියලා නරඹන්න. අපිට පේනවා වගකීම ගන්න කවුරුත් නැහැ, වග කියන කෙනෙක් නැහැ. මේක තමයි දානම න්‍යායනුකූල ව්‍යවස්ථාවේ උනේ. ඒ නිසා තමයි අපි විශ්ස ගේන්නේ. මේක පිළිබඳව තේරෙන්නේ නැති දැන් මම දැක්ක ඉරාන් මහත්තයා කියනවා අදිසි පණක් ගේනවා මෙතුමා. අපි දන්නවා දානම න්‍යායනුකූල ව්‍යවස්ථාවෙන් පස්සේ රෑ හෙලිකොප්ටර් අරලා මාජන මුදල් අවායදා කරලා මිනිස්සු කියලා ඡන්දේ 10 වෙනකන් ගෙනියලා පළාත් සභාව කල් දාලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ වලපල්ලට දාලා පළාත් පාලන කල් දාලා ඒ කරපු ආණ්ඩුවේ වචනයක් කතාන කරපු ඉරාන් මහත්තයා ඇවිල්ලා මෙතන වෙන දේවල් කතා. ලැජ්ජයි මාත්‍යෝ අපිට, ලැජ්ජයි තමුන්නාංශ ගැන. ඒ නිසා කරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි අපි තාමත් පෑදිලිව කියනවා තව පෑ භාගයක යා අපි වැඩි ඡන්ද අපිට ජනතාව පළවෙනි ජනාධිපති 8.9 ලක්ෂයක් දුන්නා. දෙවෙනි මාමැති වෙනදී අපිට 3/2ක් දීලා තියෙනවා. මේ අද 20 වෙනි සංශෝධනය 3/2කට යආගිය ජයග්‍රහණයක් මේ පාර්ලිමේන්තුවේ ලබලා දීලා ජනතාව ජයග්‍රහණය කරනවා කියන එක ඉතා පෑදිලිව මම කියනවා.
ස්තුතියි ගරු වේලු කුමාර් මන්ත්‍රීතුමා, ඔබට විනාඩි 6ක් තිබෙනවා. ගරු මයන්ත දිසානායක මන්ත්‍රීතුමා මූලාසිරියට පැමිණෙනවා.
මම මුලින්ම කැමති ස්තුතිවන්ත වෙන්න අපේ කතානායකතුමාට මේ අවස්ථාව ලබා දීම ගැන මට තවතරක් කරු වෙලිකුමාර් මන්ත්‍රීතුමා ඔබතුමා කතාව පටන් ගන්න.
ගෞරව සභයේ තලමිතාංග මුරුපිනර අවර්ගලේ, ඉන්ද්‍රය இந்த 20வது திருத்தம் முன்வைக்கப்பட்ட கூடிய இந்த விசேட தினத்திலே எங்களுடைய அபிப்பிராயத்தை தெரிவிப்பதற்கான சந்தர்ப்பத்தை தந்ததற்கு நன்றி தெரிவித்துக் கொள்கின்றேன். இந்த நாட்டிலே 1978 ஆண்டினது அரசியலமைப்பு நிறைவேற்றப்பட்டதும் அதனை தொடர்ந்து நிறைவேற்றப்பட்ட திருத்தங்கள் 19வது திருத்தம் வரையான இந்த திருத்தங்களையும் நாங்கள் எடுக்கின்ற போது இவை யாருக்காக நிறைவேற்றப்பட்டதென்ற கேள்வி எழுகின்றது. அவை இந்த ஒவ்வொரு இடத்திலும் நாங்கள் நோக்குகின்ற போது இந்த தேசத்திலே வாழக்கூடிய மக்கள் பின்னடைவை அடைந்திருக்கின்றார்கள், ஏமாற்றத்தை அடைந்திருக்கின்றார்கள் என்பதை இந்த இடத்திலே நான் ஞாபகப்படுத்த வேண்டும். குறிப்பாக நான் ஒன்றை எங்களுடைய ஆளும் தரப்புக்கு ஞாபகப்படுத்த விரும்புகின்றேன். 2015 ஆண்டிலே அப்போதைய ஜனாதிபதியாக இருந்த மஹிந்த ராஜபக்ச அவர்களை இந்த நாட்டிலே அந்த தேர்தலின் போது தோல்வியடைய செய்ய வேண்டிய தேவை இந்த நாட்டு மக்களுக்கு ஒருபோதும் காணப்படவில்லை. அதேபோல மைத்ரிபால சிறிசேனா அவர்களை இந்த நாட்டிலே ஜனாதிபதியாக கொண்டு வர வேண்டிய தேவையும் இந்த நாட்டு மக்களுக்கு இருக்கவில்லை. ஆனால் 18ஆம் திருத்தத்தின் மூலம் ஜனாதிபதி ஒருவருக்கு எல்லையற்ற அதிகாரங்களை பெற்றுக் கொடுத்திருக்கின்ற போது அந்த அதிகாரங்களை கண்டு மக்கள் பின்வாங்கினார்கள், தயங்கினார்கள். அதன் காரணமாக அந்த 18ஆம் திருத்தத்தை தோல்வியடைய செய்வதற்காக மக்கள் வாக்களித்தார்கள். அதன் மூலமே ஆட்சியை இழக்க நேரிட்டது என்பதனை ஞாபகப்படுத்த நான் விரும்புகின்றேன். அவே அந்த வகையிலே அந்த அதன் பின்னர் 19ஆவது திருத்தம் கொண்டு வரப்பட்டாலும் அந்த திருத்தத்திலே இருக்கக்கூடிய ஒரு சில அதிகார அந்த இழுப்பறி நிலை காரணமாக மக்களினுடைய எதிர்பார்ப்பை நிறைவேற்றிக் கொள்ள முடியாத நிலைக்கு மக்கள் தள்ளப்பட்டார்கள். மீண்டும் மக்கள் ஒரு புதிய அரசியல் அமைப்பின் எதிர்பார்ப்போடு இன்று இருக்கக்கூடிய அரசாங்கத்திற்கு இந்த பலத்தை பெற்றுக் கொடுத்திருக்கின்றார்கள். ஆனாலும் கூட மக்கள் எதிர்பார்க்காத, மக்கள் முன்வைக்காத ஒரு தருணத்திலே இந்த புதிதாக வந்திருக்கக்கூடிய அரசாங்கமும் கூட தன்னுடைய அந்த ஜனாதிபதியின் அதிகாரங்களை மையப்படுத்துகின்ற மீண்டும் அந்த பழைய நிலைக்கு இழுத்துச் செல்கின்ற நிலைமையை ஏற்படுத்தி இருக்கின்றது. அவை இதிலே மிக தெளிவாக இந்த நாட்டிலே நடந்த ஜனாதிபதி தேர்தலின் முடிவில் ஒரு எழுச்சியை நாங்கள் கண்டோம். இளைஞர்கள் மத்தியிலே, சிவில் சமூகத்தின் மத்தியிலே, அரச ஊழியர்களின் மத்தியிலே, நாட்டு மக்கள் மத்தியில் ஒரு விசாலமான எதிர்பார்ப்பு இந்த ஜனாதிபதி மத்தியிலே ஏற்பட்டதை நாங்கள் அவதானித்தோம். ஆனாலும் இந்த 20ஆவது திருத்தத்தை முன்வைப்பதன் ஊடாக அந்த அனைத்தும் முறிவடைந்து வீழ்ச்சியடைந்து சென்றிருக்கின்றது. மக்கள் மத்தியிலே ஒரு தயக்கத்தை, மக்கள் மத்தியிலே ஒரு பின்னடைவை, மக்கள் மத்தியிலே ஒரு தவறை இழைத்து விட்டோமா என்ற எண்ணம் இன்று ஆகின்ற போது ஏற்பட்டிருக்கின்றது என்பதை நான் ஞாபகப்படுத்த வேண்டும். அவே நாங்கள் அனைவரும் ஒன்றாக சேர்ந்து இந்த நாட்டை வெற்றி பெற செய்ய வேண்டும். எங்களுக்கு வாக்களித்திருக்கக்கூடிய இந்த நாட்டிலே இருக்கின்ற மக்களை வெற்றி பெற செய்ய வேண்டும். அவே அந்த வகையிலே இந்த எதிர்பார்ப்புக்காக மக்கள் வாக்களிக்கவில்லை என்பதை நான் ஞாபகப்படுத்த வேண்டியிருக்கின்றது. அவே மக்களின் பக்கமாக நின்று நாங்கள் பார்க்கின்ற போது இங்கே ஜனாதிபதி அவர்கள் இன்னும் ஒரு வருட காலத்தினுள் புதிய அரசியல் அமைப்பினை கொண்டு வருவார், அதன் அடிப்படையிலே நாங்கள் ஆதரிக்கின்றோம் என்ற அந்த கூற்று பலரால் முன்வைக்கப்படுகின்றது. நாங்கள் இந்த கடந்த பாராளுமன்ற கால பகுதியிலே எனக்கும் அனுபவம் இருக்கின்றது. இங்கே எனக்கு முன் உரையாற்றியவர்கள் கூறியது போல இன்னும் ஒரு சில நாட்களிலே நாங்கள் திருத்தங்களை கொண்டு வருவோம், புதிய அரசியல் அமைப்பை கொண்டு வருவோம் என கூறிய எங்களுடைய அரசாங்கமும் அதனை இழுப்பறி நிலைக்கு ஏற்படுத்தி அதற்கான விடையை கொண்டு வரவில்லை. அவை அந்த வகையிலே எங்களுக்கு ஒரு சந்தேகம் இருக்கின்றது. 19ஆவது திருத்தத்தோடு இந்த அரசாங்கத்தினுடைய இந்த அரசியல் அமைப்பு தொடர்பான செயற்பாடு நின்று விடுமோ என்பது இருக்கின்றது. மக்களுக்கும் அது இருக்கின்றது. அவை தான் மக்கள் மத்தியிலே இது தொடர்பாக பாரிய எதிர்ப்பு நிலையும் பாரிய ஒரு கவலை நிலையும் ஏற்பட்டிருக்கின்றது. அவை மக்களின் பக்கம் நின்று இதற்கு எதிராக நாங்கள் வாக்களிக்க வேண்டிய நிலைக்கு தள்ளப்பட்டிருக்கின்றோம். ஆனாலும் கூட அடுத்து வருகின்ற ஜனாதிபதி அவர்களின் அந்த உறுதிமொழிக்கமைய இந்த நாட்டிற்கு ஒரு புதிய அரசியல் அமைப்பு ஏற்படுத்தப்பட வேண்டும். அந்த அரசியல் அமைப்பிலே பெரும்பான்மை சிங்கள சமூகத்தோடு தமிழ் சமூகம், முஸ்லீம் சமூகம் ஒன்றிணைந்து இந்த நாட்டிலே வாழக்கூடிய, இந்த நாட்டை சுபீட்ச நிலைக்கு கொண்டு செல்லக்கூடிய ஒரு அரசியல் அமைப்பினை பெற்றுத்தருகின்ற போது நாங்களும் ஆளும் தரப்போடு சேர்ந்து இன்று நீங்கள் 3/2 பேசிக் கொண்டிருக்கின்றவர்கள் அவ்வாறான நாட்டுக்கு பொருத்தமான, அனைத்து சமூகங்களுக்கும் பொருத்தமான ஒரு அரசியல் அமைப்பை கொண்டு வருகின்ற போது இந்த அவையிலே இருக்கக்கூடிய
200
கூடிய ஒரு நிலைமை தோன்ற வேண்டும். அவ்வாறு நாட்டிற்கு சுபீட்சமானதை மக்கள் ஏற்றுக்கொள்வதை கொண்டு வருகின்ற போது அதற்காக நாங்கள் உங்களோடு சேர்ந்து வாக்களிக்க தயாராக இருக்கின்றோம் என்பதை ஞாபகப்படுத்த விரும்புகின்றேன். அதே போல இந்த புதிய அரசியல் அமைப்பு தொடர்பாக நிபுணத்துவ குழு ஒன்று நியமிக்கப்பட்டிருக்கின்றது. இந்த அரசாங்கத்தினுடைய நீதித்துறை அமைச்சரை, அதே போல இந்த அரசாங்கத்தின் கௌரவ பிரதமர் அவர்களை, ஜனாதிபதி அவர்கள் அவர்களை மலையக சமூகத்தின் பிரதிநிதியாக கேட்டுக்கொள்ள விரும்புகின்றேன். புதிய அரசியல் அமைப்பு தொடர்பான அந்த நிபுணத்துவ குழுவிலே எங்களது மலையக சமூகம் சார்பான ஒரு பிரதிநிதியையும் உள்வாங்கி
எங்களுக்குரிய
அந்த நியாயத்தை அதனுள் பெற்றுக்கொள்வதற்குரிய வழிவகையை செய்தாருங்கள் என்பதையும் இந்த இடத்திலே கேட்டுக்கொள்கின்றேன். அதே போல இந்த புதிய அரசியல் அமைப்பிலே இலக்காக கொள்ளப்படுவது எங்களுடைய அமைச்சர் ஜி எல் பிரீஸ் அவர்கள் குறிப்பிட்டது போல புதிய தேர்தல் முறை. அவை அந்த தேர்தல் முறையின் போது இந்த நாட்டிலே இருக்கக்கூடிய சகல சமூகங்களினுடைய பிரதிநிதித்துவங்களும் காக்கக்கூடிய வகையிலே அது அமையப்பெறுதல் வேண்டும். அவ்வாறு அமைகின்ற போது அதற்கு நாங்கள் ஆதரவு அளிக்க தயாராக இருக்கின்றோம் என்பதையும் குறிப்பிட்டு மக்கள் எதிர்ப்பதனால் நாங்களும் இந்த 20 எதிர்க்கின்றோம் என கூறி விடைபெறுகின்றேன். நன்றி.
தேங்க்யூ. தேங்க்யூ. கௌரவ ஷானவன் சிங் மந்த்மா.
மூலாசனாரூட மந்திரி துமணி ஜனாதிபதி தூரே சம்பந்தின் விசுவினி சன்சோதனை கதாகரண விழாவே சகோதர விபக்ஷே மந்திரிவரு திகிந்திகடம கதாக்கலே எக் புத்கலே சக்திமத் கரான கேன சன்சோதனையாக விதியிட்டு அப்படி கணகாட்டு வேணும் மே பிலிபந்தவ எதுமலா தக்க பட்டு பெத்த பிலிபந்து பெஹதிலியோம கியனோனாங் මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ බලය ශක්තිමත් කරනවාට එහා විධායක ජනාධිපති ධූරයේ බලය ශක්තිමත් කිරීම තමයි මේ 20 සංශෝධනය තුල ක්‍රියාත්මක වෙන්නේ. අපි දන්නවා අපි මේ රටේ මූණ දීපු දැවැන්තම අර්බුදය තමයි 30 වසරක යුද්ධය. ඒ යුද්ධය අවසන් කරන්න මහින්ද රාජපක්ෂ අතිගරු හිටපු ජනාධිපතිතුමාට ශක්තිය ලැබුණේ එදායේ විධායක ජනාධිපති ධූරයේ තිබ්බ බලතල එක්ක. ඒ නිසා අපිද මේ තීන්දුව හුදෙක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාලයට පමණක් නොවේ. ඉන් ඉදිරියට මේ රටේ සමහරට අද ඉන්න පොදු ජන පෙරමුණ වේවා එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂය වේවා එහෙම නැත්නම් තවත් පක්ෂයක් මේ රටේ ඉදිරි අනාගතයේ අනිවාර්යයෙන්ම ආණ්ඩු කරයි. හැබැයි එදාට අනිවාර්යයෙන්ම අපි දකිනවා එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ගත්ත තීන්දුව හොඳ තීන්දුවක් විදිහට මම මීට පෙරත් කතා කරලා තිනවා. විධායක ජනාධිපති ධූරය මේ රටට අත්‍යවශ්‍යයි කියන එක විශේෂයෙන් අපි සිහිපත් කරනවා. ඒ නිසා මේ විධායක ජනාධිපති ධූරය භාවිතා කිරීම කරන පුද්ගලයා විශේෂයෙන්ම පත් වෙන්නේ මේ රට එක ඡන්ද කොට්ටාසයක් විදිහට මේ රටේ සමස්ත ජනතාවගේ ජනවර්මයේ. එතකොට මේ පත් වෙන ජනාධිපතිවරයාට තියෙනවා සුවිශේෂී වගකීමක් ඒ රටේ ජනතාවගේ ඒ සියලුම ආර්ථික ඒ වගේම සමාජීය ආරක්ෂාව මේ සෑම පැත්තකින්ම එයා ආරක්ෂා කරා. අන්නේ ආරක්ෂා වෙනුවෙන් ජනාධිපති ධූරයේ ශක්තිමත් කිරීම ඉතා වැදගත් කියන එක අපි සිහිපත් කරනවා. ඒ වගේම තමයි දැන් පූර්ණ මුක්තියක් එදා විධායක ජනාධිපති ධූරයට තිබුණා. නමුත් 19 සංශෝධනෙ විශේෂයෙන්ම මම මන්ත්‍රීවරයෙක් විදියට මම මීට කලිනුත් මම මේ පිළිබඳව කතා කරලා තියෙනවා. මේ සභාව තුල දේශපාලන ජීවිතේ පාර්ලිමේන්තු ජීවිතේ ගත්ත 99 තීන්දුවක් තමයි 19 සංශෝධනයේට අත උස්සපු එක. ඒ පිළිබඳ මම සොයන් විවේචනයක් කරමු. අපි ගත්ත වැරදි තීන්දුවක් විදියට අපි දකිමු. ඒ නිසා විශේෂයෙන්ම අපි මේලාදී සිහිපත් කරන්නේ එදා ඒ තීන්දුව අපි අරගෙන වැරදුනා. නමුත් මේ තීන්දුව ගත්ti අපි කණ්ඩායමක් විදියට හරියට තීන්දුව කරලා තියෙනවා. විධායක ජනාධිපති ධූරයේ ශක්තිමත් විය යුතුයම කියන එක එතනදී අපි දකින්. දැන් ගොඩක් තීන්දුව ගන්න ලේසි. 19 සංශෝධනයේට පෙර විධායක ජනාධිපතිවරයාට තිබ්බා පූර්ණ මුක්තියක්. මොකද මානව හිමිකම් කියන සම්බන්ධයෙන් ඕනෑම දෙයක් ගන්න පුළුවන් මානව හිමිකමක් විදියට. ඒ අරගෙන ඕනම කෙනෙකුට යන්න පුළුවන් අධිකරණය. හැබැයි සේනාධි නායකයා විදියට මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් තීන්දුව తీරන ගන්නකොට මම ඉන්නවා පූර්ණ මුක්තියක් විධායක ජනාධිපතිවරයාට තිබිය යුතුයි කියන මතයේ ඉන්නවා. මේ රටේ ඉදිරියට බිහි වෙන ඕනම ජනාධිපතිවරයෙකුට ඒ මුක්තිය තියෙන්න ඕන. හැබැයි 19 සංශෝධනයේ නිසා අපට ඒ අහිමි වෙච්ච ජනාධිපති ධූරයට අහිමි වෙච්ච පූර්ණ මුක්තිය ජනමත විචාරණයකට යන්නේ නැතුව නැවත ලබා ගන්න බැරි තත්වයකට පත් වෙලා තියෙනවා. හැබැයි ජනමත විචාරණයකට ගිහිල්ලා හෝ අනාගතේ ඒ පූර්ණ මුක්තිය විදායක ජනාධිපතිවරයාට තිබිය යුතුයි කියන මතය තමයි විශේෂයෙන්ම මම මේ ලායේදී කරුණු ඉදිරිපත් කරන්නේ. ඒ වගේම අපි දන්නවා මේ දැන් අග්‍රාමාත්‍ය ධූරයේ සම්බන්ධයෙන් කතා කරා. අග්‍රාමාත්‍යවරයාට තියෙන බලය ජනාධිපතිවරයා විසින් ගන්නවා කියලා නෑ. ඒකට හොඳම නිදසුන තමයි 2001
අනුබ මිනිසියා 2 minutes
more. Right. 2001 අපිට මතකයි හොඳට ඒ 2001 පාලන කාලේ. ඒ 2001 පාලන කාලය තුල මේ රටේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය විධායක ජනාධිපතිවරයා විදියට වරිය විදියට කටයුතු කරද්දී අග්‍රාමාත්‍යතුමන් විදියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා හරි හෝ වැරදි එතුමා තීන්දු රසක් ගත්තා මේ රටේ. ගොඩක් තීන්දු වැරදුනා. එදා ඕමන්තෙන් එහාට මේ රට ලියලා දීම තුල අපි දැක්කා ත්‍රස්තවාදයට නිත්‍යානුකූල බලයක් ලැබලා දුන්නා. එදා ඒ අග්‍රාමාත්‍ය ධූරය අවභාවිතා කරා කිව්වොත් වැරදි. නිවැරදි. එනිසා අන්න ඒ වගේ විධායක අග්‍රාමාත්‍යවරයා විදියට හොඳම නිදසුන තමයි එදා 2001 රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ කාලය තුල විශේෂයෙන්ම ගත්ත තීන්දුව తీරන තුල අගමැතිවරයාට කොච්චර බලේ. එනිසා අගමැතිද ජනාධිපතිද නෙමෙයි මේ තනතුරත් එක්ක රටේ ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් තමයි විශේෂයෙන්ම කටයුතු කරන්නේ. එනිසා ජනාධිපතිවරයාට රටට වැඩ කරන්න හොඳ බලයක් තියෙනවා. හැබැයි ජනාධිපතිවරේ වැරදි මාර්ගය යනවා නම් පාර්ලිමේන්තුව තුල තියෙනවා එතුමාට විරුද්ධව ගේන්න දෝෂාභියෝගයක් ගේන වැඩපිළිවෙල. එනිසා අපි කියන්නේ මෙතනදී කවුරුවත් කලබල විය යුතු නැහැ. 20 වෙනි සංශෝධනය පැහැදිලි ලෙස කිව්වොත් මේ රටට ආදරය කරන නායකයින්ට ඉතාම වැදගත් බල විධායක ජනාධිපති ධූරයේ බලවත් එකක් විදියට තැවීම වැදගත් කියන එක විශේෂයෙන් අපි දන්නවා. මේ රට එදා ඉඳලා මේ රට කරපු DS සේනානායක මැතිතුමා නිවැරදි තීන්දුව අරගෙන මේ රට එදා සුද්දන්ගේ ආක්‍රමණ වලින් මේ රට බේර ගන්න කටයුතු කරා. ඉන් පස්සේ සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ඒ වගේම තමයි 77 JR ජයවර්ධන මැතිතුමා මේ ව්‍යවස්ථාව ගේනකොට එතුමා පෞද්ගලිකව එතුමාගේ වාසි සාධක වැඩ කළා. නෑ මට give me 1 minute please. පෞද්ගලික වාසිතක්. ඒ වගේ තමයි අපි දන්නවා ඔබතුමාන්ගේ පියා ගාමින් දිසානායක මැතිතුමා ලලිත් ඇතුරත් මුදලි මැතිතුමල් ඒ වගේ මේ රටට ආදරය කරන දේශපාලන නායකයෝ හිටියා. අන්න ඒ වගේ ශ්‍රේෂ්ඨ චරිතයක් විදියට මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට ආර්ථික වශයෙන් නැගිට්ටුවෙත් ඒ වගේම මේ රට 30 වසරක කිසිම జగතෙකුට විසඳගන්න බැරි වෙච්ච JR ජයවර්ධන මැතිතුමා ආර් ප්‍රේමදාස මැතිතුමා චන්ද්‍රිකා කුමාරතුංග මැතිතුමියට විසඳගන්න බැරි වෙච්ච ඒ යුද සාපයෙන් මේ රට නිදහස් කරගත්තේ මේ ප්‍රබල විධායක ජනාධිපති ධූරයේ තිබ්බ නිසා. එනිසා මේ රටට අනාගතේ අපි කියනවා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් එවන් නොවේවා කියලා. හැබැයි එන්න තියෙන ඕනෑම කුමන්ත්‍රණයකදී මේ රට බේරගන්න නම් මේ රටේ ඒකීය භාවය භෞමික අඛණ්ඩතාවය ස්වෛරී භාවය වෙනුවෙන් විධායක ජනාධිපති ධූරයේ ශක්තිමත් කිරීම අපි පක්ෂ ભેදයකින් තොරව පටුවරමුණුවෙන් තොරව තිබිය යුත්තක් කියන එක විශේෂයෙන් අපි සිහිපත් කරනවා. මං හිතනවා කවුරු හෝ විපක්ෂයේ සිහින දකින්නවා නම් ඊළඟ ජනාධිපති ධූරයටපත් වෙන්න ඔහුත් සතුටු වෙනවා ඇති. අද මෙතන මොනවා කතා කරුවත් විධායක ජනාධිපති ධූරයේ බලවත් වීම කොච්චර කාලෝචිතයිද කියන එක විශේෂයෙන් සිහිපත් කරමින් ඔබතුමාට ස්තුතිය පුද කරමින් මගේ අදහස් දැක්වීම හමාර කරනවා.
ඔබතුමාගේ ආදරණීය පියත්මන් මතක් කරනවා.